තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංතින් මඤ්ඤ සිරාවල චක්ඛුන් නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යම් කන නිච්ඡං සංසුඛං වා දුක්ඛං වාති දුක්ඛං බන්තේ යම් කන නිච්ඡං දුක්ඛං කල්ලන්නුතං සමනුපස්සිතු ඒකං මම හේසෝ අමස්මි හේසෝ මේ අත්තාති නෝ හේතං බන්තේති ශ්‍රද්ධාවන්ත පින්තුනි සුලෝකාබරු භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් අසංඛේය සංඛ්‍යාත දෙවිගමුන්තා කාවල භද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අරිහත්තේක සමුනුවමින් දේශනා කොට වදාළ චුල්ල රාහුලවාද සූත්‍රයෙහි බණ පදයක් ධර්මාසුරතාවයෙන් ආරම්භ කෙලේ. කංකින් මඤ්ඤති රාහුල රාහුලයේ මේ දේ කෙසේදයි සිතනොද සිතන්නේද? චක්කු නිත්‍යං වා අනිත්‍යං වාති. මේ චක්කු ප්‍රසාදය චක්කු රූප යල්ල නිත්‍යද අනිත්‍යද? අනිත්‍යම් බන්තේ ස්වාමීනි අනිත්‍යයි. යම් කන අනිත්‍යං තං දුක්ඛං වා සුඛං වාති. සුඛං වා දුක්ඛං වාති. සාහලයේ යමක් අනිත්‍ය නම් ඒ සැපද දුක්ද්ද? දුක්ඛං බන්තේ ස්වාමීනි දුක්ඛය. යම් කන අනිත්‍යං දුක්ඛං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒකම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති. කාවලයේ යම අනිත්‍ය නම් දුක්ඛ නම් එය මගේය, ඒ මමය, ඒ මම වෙමි කියා කල්පනා කිරීමට සුදුසුද? නෝ හේතම් භන්තේ ස්වාමීනි ඒසේ සුදුසු නොවේ. මේ ප්‍රශ්නෝත්තර වශයෙන් පැවැත්වූ දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් තියෙනවා. කතේතු සම්මිතා වශයෙන් ප්‍රශ්නෝත්තර දේශනා කරන්නේ. ඒකෙන් අර ශ්‍රාවකයා විශේෂයෙන් අවදි වෙනවා. ඈත අතීතයේ ලංකාවේ ධර්ම දේශනා කරනකොට අංග සම්පූර්ණව සූදානම් වූ වැඩිහිටියෙක් ඉදිරිපිට වාඩි වෙලා "හිමයි ස්වාමීනි, හිමයි ස්වාමීනි" පිළිතුරු දෙන්න සූදානම් වෙනවා. එසේ පිළිතුරු දීම නිසා පිළිතුරු නොදන්න නොදෙන්නව අයත් ඒක විශේෂයෙන් අවධානාත්ම කරේනවා. එයින් දේශකයන් වහන්සේටත් පහසුවක් වෙනවා. ශ්‍රාවක පිරිස සාවධානව දහම් අසනවා. දින බුදුරජාණන් වහන්සේ එළිමහනක ජේතවනාරාමයේ එළිමහනක ධර්ම දේශනා කරමින් වැඩ සිටියා. මේ බණ හඬාව පස් දිනේ මේ බෞද්ධව පස් දිනේ කාලා සරුවඥන් වහන්සේ දහම් දෙතනවා. අනදම හිමියන් වහන්සේ පිටිපසින් වැඩ ඉඳගෙන පලන් කලන ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පස් දෙනාගේ ප්‍රයත්න ගැන කල්පනාකාරී විදිහට එක්කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා, එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා, තා කෙනෙක් යම ඉරි අඳිනවා, තව කෙනෙක් අර ගහක් තියෙනවා ගහ හොල්ලෝලීක, තා කෙනෙක් සමාධිර සමාධිනවාගේ සාන්තව සාවධානව බණහ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දෙන්නේ බුදුරජාණන් වහන්සේ නොදන්නවා නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පස් දෙනාගේ සැවැත්ම ගැන කරුවක් යන වහන්සේට ප්‍රකාශ කළා. ඒලයි පස් දෙනා අභියතම සරුවඥන් වහන්සේ මේ පස් දෙනාගේ අතීත උපනිෂ්‍රේ පෙන්වා දුන්නා. ආනන්දේ මේ උඩ බලන ඉන්නේ කෙනා නිකං කෙනෙක් නෙමෙයි, පෙර ජාතියේ ජ්‍යොතිෂය කරතරට උගත් කෙනෙක්. ඒ කාලේ තරු ගණන් කරනවානේ, ඒ කරුගණන් කරන ලීලා තමයි ආස බලන්නේ. පුරුද්ද. ඇඟිලි ගණන් කරන්නේ පෙර ජාතික ගණකාධිකාරී කෙනෙක්. ඒ කාලේ ගණන් තැබීමේ දක්ෂතා නිසා දැනුත් ඇඟිලි ගණන් කරා. දිමිනි ඉරියඳින්නේ පෙර ජාතික ගැඩවිල් සමගින්. දැනුත් ඒ තොලව ඉරියඳින්. ගහවල්ලන්නේ පෙර ජාතික වඳුරේ. වඳුර මේ ගහවල්නවා කලින් පුරුද්දට. මේ සමාධියේ සංවදනාගේ සාවධානව බණහන්නේ පෙර ජාතියේ ධ්‍යානලාභී තාපස කෙරේ. ආනන්දයේ ඒ පෙර පුරුද්ද ඒකත් කියන්නේ උපනිශ්‍රේ. ඒ අනුව තමයි මේ අත් මේ පවතින්නේ කියලා ප්‍රකාශ කරන ගොතේ පස් දෙනාම අවදි වුණා. තමන් අනවධානයෙන් කරකී දේවල් ඔක්කොම අත්හැර දාලා අර සමාධිගත වූ තැනැත්තා වගේ සමාහිතව බණ ඇතුවා. ඒ දේශනානුසාරයෙන් පස් දෙනාම සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. අපි දැන් මේ පෙරහුරු අය ලබන්නේ අපි කවදාහරි ධ්‍යානිකද සමවදුනාත්මේ සමවදුනාව සිටින් යුතුව මඟඵල නිවන් සුව ලබන්ටයි මේ පෙරහුරුව ලබන්නේ. දැන් අපි වාඩිලා ඉන්නේ වටපිට බලන්නේ නැහැ, උඩමින්ම බලන්නේ නැහැ, ඇඟිල්ලක් පස්සලවන්නේ. ඒ මත්තමර සමාධිගතව බණ ඇතුවොත් අපට යම් දවසක අධිගම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මේ වාගේ ශාන්ත ඉරියව්වේදී. එනිසා මේ ශාන්ත ශාලාව තුළදී සංසුන් කයක් ඇතුව, සංසුන් වචනයක් ඇතුව, සංසුන් සිතින් යුතුව සමාහිතව මේ කියවෙන දහම් පදයට සිත යොමාගෙන සාවධානව මේ දහම් පදේ අහන්න. මේ දහම් පදයේ සරන් දීම තුළින් අපේ సంతානෙහි ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම අධිවර්ධනය වේවා. එනමින් අපේ సంతානගත 1500ක් පමණ කෙලසුන් කලංග වශයෙන්ද, විස්සම්බන වශයෙන්ද යටපත් වී යම් දවසක සමුච්ඡේද වශයෙන් කෙලසුන් ජය ගැනීමට අපේ මේ ප්‍රයත්නය උපකාර වේවා කියන අදිශානෙන් ධර්ම ශ්‍රවණය කරනවා. මාතෘකාකල සූත්‍ර පාඩයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාතකේන චුල්ල රාහුලවාද සූත්‍රයට යයි. රාහුලවාද සූත්‍ර කීපයක් තියෙනවා. එයින් පළමු අපි සලකා බලමු කවුද මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ. නීත මහා කල්ප ලක්ෂයකට ඉස්සර පදුමුත්තර බුද්ධ ශාසනයේ 15 වෙනි මැත්තෙන් හංසරතේ රාජධානී සිටියා ප්‍රසිද්ධ ධනවත් සිටුරු දෙන්නේ. හිමවත් පෙදෙසේ තාපසූරු 500 බැගින් ධ්‍යාන වැඩමින් 8 මාසයක් ගත කළ 4 මාසයක් යනවා මනුෂ්‍යපතේ. එයින් මේ සිටුරු දෙන්න ආශ්‍රම කරවල ඒ තාපසූරුන් අඩාන් දුවාගෙන උපස්ථාන කරන සිට තිබුණා. වස් අවසානයේදී ඊරවර සියලු දෙනා හිමවත් පෙදෙසට පිටත් කර යවා වැඩිහිටියන් දෙන්න නවත්වාගත්. ප්‍රධාන තාපසුරු දෙන්න නවත්වාගත්ත මේ සිටුරු. මේ දෙදෙනා ධ්‍යාන අභිච්ඡාලාභී. මේ දෙදෙනා දවල් දානෙන් පසුව එක්කෙනෙක් දිවා විහරණය සඳහා නාග භවනයට යනවා. එක්කෙනෙක් යනවා සක්වර භවනයට. නාග භවනයට යන්නේ උෂ්ණාධික ශරීර ඇති තාපසයන් වහන්සේ. සිසිලස තියෙනවා නාග භවනයේ. සීතල ස්වභාව ශරීර ඇති තාපසයන් වහන්සේ සක්වර භවනයට යනවා. පසුවද ඇවිත් සක්වර දිව රාජා ගුණවර්ණ කරමින් තමාගේ දායක කුමාරට අනුශාසනා කරන ඔබ කුමාරගේ මේ පිනේ බලෙන් සක්වර සම්පත් ලැබේවා. එතුමාගේට සක්වර භවනයට යන්න නැමුණා. පතවින්දරිකේ නාගරාජයාග ළඟට ගිහින් එන තාපසයන් වහන්සේ අනුශාසනා කරනකොට තමුන්නාටගේ මේ කෙනේ දෙලින් පතවින්දර නාගරාජයා හා සමාන සම්පන්න ලැබේවා කියලා අනුශාසනා කළා. ඒ සිටුවරයාගෙත් නාගබානුකදින්න හිත නැමුණා. කාලයා ගැවැමින් මේ දෙන්න ඒ දෙතන උපන් එක්කෙනෙක් සක්‍රියා වෙලා උපන්න, එක්කෙනෙක් නාගලෝකේ පාලිතිකයා නාගරාජයා කියලා උපන්න. ලක්ෂ සංඛ්‍යාත නාගයන්ට නායක වුණා. ඒ අතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වුණා. චක්‍රදීව රාජයා චක්‍රවර්තින් එමේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ ඉතර දකිනින් වඳෙමින් බොහෝ පින්කම් කරගෙන ඉන්න අතර සද්ධාවෙන් පැවිදි වූ එක්තරා කුල පුත්‍රයන් වහන්සේ නමකට තනතුරු දෙනවා දැක්කා. මෙතුමා හත්දාසක් මහා පින්කම් කරලා ප්‍රාර්ථනා කළා, මටත් අනාගතයේ සද්ධාවෙන් පැවිදි වන පුත්‍ර කුල පුත්‍රයන් අතුරෙන් අග්‍රස්ථානයේ ලබා රහත් බෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වේවා කියා බුදු පාමුල වැඳලා ප්‍රාර්ථනා කළා. සුමතරා බුදුරජාණන් වහන්සේ ඒ එසේ මිස සිද්ධ වෙනවා ගෞතම බුද්ධ ශාසන කාලයේදී පුරුරාට සෝරාවේ රාජධානී කුල්ලකොට්ටෙත නියංගමේ රත්නපාල නමින් ඉපද සද්ධාමින් පැවිදි වෙන කුල දරුවන්ගෙන් අග්‍රවේ පැවිදි වී අරිහත්ත්වයට පත් වෙනවා කියලා අයවරණදී ඒ තමයි රත්නපාල මහ රහතන් වහන්සේ බවට පත් වුණේ. ඒ මේ සක්‍ර දේවේන්ද්‍රයා වෙත එනවා මේ පාලිත නාග රාජයා සතුරෙලින් උපස්ථානයේ. ඒ නෙවිලාවේ තමන්ගේ පෙර සුත්‍රත්වය නිසා එකමාකාර ආරාධනා කළා, මම ගෞතම බුද්ධ ශාසනයේ මේ වෙනම කරුණාවක් ලැබනවා, සමුන්නවහන්සේට සුදුසු පින්කමක් කරලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේ පාලිත නාග රාජයාද බුද්ධත්වමග සංඝ රත්නයේ ලක්ෂණයකට ආරාධනා කරලා නාග භවනයේ වැඩම කරවලා විශාල මාණික මණ්ඩප ඉදි කරලා මවලා එහි වඩා හිඳුවන 7000ක් මහා පින්කම් පෙළක් කළා. ඒ ලක්ෂණයක් සමන මහරහතන් වහන්සේලාගේ කෙළවරේ ඉන්නවා සියමුතුරා බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන දාසේ තමන් වෙනුවෙන් උපන් පුත්‍රවන දැන් පැවිදිලා රහත් වෙලා බුදුරජාණන් වහන්සේ හා සමානම රූප සම්පන්නයි. ඉතින් මේ පාලිත නාග රාජයාණන්ට බලවත් ප්‍රසාදයක් ඇති වුණා. ඒ වාගේ බුද්ධ පුත්‍ර රත්නයක් වෙන්නේ. ඉතා මේ අධ්‍යාත්මික මහා පින්කම කළා ප්‍රාර්ථනා කළා, මට අනාගතයේදී මගේ මිත්‍රයා රත්නපාල නමින් පහත් වෙන අතර මටත් ඒ ගෞතම බුද්ධ ශාසනයේ සික්ඛාපදමින්ගෙන් අග්‍රව බුද්ධ පුත්‍ර රත්නය වෙලා රහත් බෝධීන් නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාර්ථනා ඇසී මිස්ස සිද්ධ වෙන බව නීති විරණ වශයෙන් දේශනා කළා. මේ විදිහට මූලාරම්භ වූ ප්‍රථම අභිනියාරයේ පැවැත් වූ එම සත්පුරුෂයන් දෙන්න කල්ප ලක්ෂයක් එම අධිෂ්ඨානයෙන්ම පෙරම් පුරාගෙන එන අතර මේ රාහුල භද්‍ර පුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ ජාතිවලදී අපේ මහා බෝසතාණන් වහන්සේට සමීපවම පෙරම් පුරාගෙන ආවා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වයස 16 දී ඔතන පැලඳගෙන විවාහපත්ති රාජ්‍යයට පත් වුණා. විවාහපත්ති අවුරුදු 13කට පස්සේ මේ පුත්‍රවරු උපන්නේ. ඒ කියන්නේ මේ දරුවා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව දරුවෙක්. පින්නතුන් අහලා ඇති විශ්වන්තර මහරජුගේ කාලයේ ජාලේ කුමාරයා. ජාලේ කුමාරයා වශයෙන් සිටියේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ. ඔයරාගේ පෙර තවත් ජාතිවලදී පුත්‍ර වන වෙලා තියෙනවා. ඉතින් මේ පුත්‍ර රත්නය යශෝදරා දේවීන් වහන්සේගේ කුසෙහි ප්‍රතිසන්දිගෙන දස මාසයේ කැලෑමෙන් හරියටම උපන්නේ ඇසල කුන් පසව සුවස් බොහෝ දවස. ඒක සීලම මහා බෝසතාණන් වහන්සේලාගේ ආවේනික චාරිත්‍රයක්. එවැනි චාරිත්‍ර ධර්ම තියෙනවා 30ක්. සීල බුදුවරයන් වහන්සේලාට එක හා සමානව සිදුවන චාරිත්‍ර ධර්මතා තියෙනවා 30ක්. ඒ එකක් තමයි තමන් උදෙසා පුත්‍රවණක් උපදින දවසේදී අභිනිෂ්ක්‍රමණය කිරීම. මේ ගැන සමහර කෙනෙක් ප්‍රශ්න කරනවා. ඇයි මේ විවාහපත්ල අවුරුදු 13ක් වෙනකම් පමා වුනේ කියලා. ඒ පමා වුනේ මහ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්න යෙදී තිබුණේ වාස 29 දී. ඒ නිසා අභිනිෂ්ක්‍රමණය කරන දවස වෙනතුරු ඒ තවස්තාව පමා වී තිබුණා. හරියට මේ පුත්‍රවන උපන්නේ ඇසල පොහොය දාසේ සංඝයාව. එදා මහ බෝසතාණන් වහන්සේ සතරවෙනි පෙරනිමිත්ත දැකලා උයන් කෙළෙහි දවල් කාලේ ගෙවලා මංගල පොකුණේ ස්නානය කරලා මිනිස් විසින් ආව විශ්වකර්ම දිය පුත්‍රයා විසින් අන්දවලා උතුන පළඳවලා රතේ නැගිලා පිටත් වෙන හඳුනු කොටයි මේ පණිවිඩය ආවේ පුත්‍රවණක් උපන්න කියලා. උනාසේ දැන් මේ දවල් කාලයේ මුයන්නේ ගතකලේ නිකන් නෙමෙයි. අභිනිෂ්ක්‍රමණය කිරීමේ සංකල්පනාව හිතේ භාවිත කරමි. රාත්‍රියේ මැදියම පිටත් වෙන චේතනාව. මේ දරුවා උපන්න කියන කණුවේ දෙනකොට එක පාටම කියුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ උපන්න බන්ධනයක් උපන්න කියලා. මේ රාහුල කියන නම එදා නෙමෙයි නියමුනේ. එදා හිමතුරා බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමුඛයෙන් ওই නම නියම වෙලා තිබුණා. එදා පාලිත නාගරාජයා ප්‍රාර්ථනා කළා තිබුණේ රාහුල නමින් උපද රහත් කියලා. ඒ නිසා තමයි ඉදීම කියවුනේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. ඒ දවසේ තමයි මේ පුත්‍රව නැතේ නම ලැබුණේ රාහුල නම. ඒ දවසේදී මහ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පරිදි වුණ අවුරුදු 6කට ආසන්න කාලයක් මහා ප්‍රධාන වීදී වැඩුව මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන 35 වෙනි වසරේ අසන වෙසක් පුර පසළොස්වක බොහෝ දවසේදී බෝමුලාදා වැනේ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු ඔය අතර පියම රජුරුව 6 අවුරුද්දේම බෝසතාණන් වහන්සේගෙන සොයමින් ඉමසමින් කාලය ගත කළා. දැන් ලෝකුරා බුදුබාරපත් වූ බවත් ආරංචියක් වුණා. ඒ අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා පවත්වා ප්‍රථම වස්ථානයේ ජීවන උරුවේ ධනවත වැඩම කරවලා උරුවේන කාසකාමී දහසක් ජතිනයන් දමණය කොට ඒ භික්ෂුභාවින් සෛදුක සම්පදාවේ පිහිටුව අරිහත්තේද පමණවා ගුරුතු පෝය දාසේදී ශ්‍රී ලංකාවටත් වැඩම කරවලා කඩිගාමුවර රජවුවෙනක වැඩි. මේ තමයි පළමුවෙන්ම රාජධානියකට වැඩිය දින බුදු වීය. ඊට පස්සේ බිම්බිසාර මහරජුරු සම්මුඛ වේක්ලත් 20,000ක් දෙනා සමඟ බණ අසලා සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන පසුදින දානේ ආරාධනා කොට දන් දීලා අවසානයේදී වේලවන ඇතුළත සුද්ධෝදන මහරජුරු දහස දහස බැගින් පිරිවර සහිත අමාත්‍යවරු නව දිනක් ඉස්සරලා ඇරිය. නව දාහන සවිදිනේ රහත් වුණ ආපසු ආවේ නැ සංවේද කලේ නැ. කාලුදායි අමාත්‍යතුමා එසේම කුටක් කර ඇරුවා පොරොන්දු පිට. කාලුදායමතුමා දහසක් පිරිස සමග ගියෙල්ලා සවිදිනේ රහත් වුණ තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන පිරිසේ ගාථා 70කින් මාර්ග වර්ණනා කළා. මදින්පුර පසළොස්වක බොහෝ දවසේදී තරුවක් යන වාසයේ ප්‍රමුඛ 20,000ක් රහතන් වහන්සේට වැඩින්න සැලැස්සියා. කපිලවත් නුර බලා දවස් 7කින් වැඩම කොට වදාලා. ඒ අවස්ථාවේදී නිග්‍රෝධාරාමයේ පිළිගෙන යමමහා පෙරහැර පාලා ගගනතලයේදී මල්වැහි වස්සවල පොළොතලේ කම්පා කරවල මහා ප්‍රාත්‍යාරි මැද්දේ දෙසූ දහමි පෝරලක්ෂ්‍ය දේවගමුන් රහත් ඵලෙහි අසංතේය කිරිස මඟඵල නිවන්නේ පිහිටුවා වදාලා. මව්පස ඥාති කුල 80,000ක් පියපස ඥාති කුල 80,000ක් දෙන දින දිගාවේ පෙරවන් සරණ ගිය. ඉන් දෙවෙනි දවසේ නන්ද කුමාරයන් වහන්සේ සසුන්ගතව පැවිදි කරනු ලැබුණා. හත්වෙනි දවසේදී රාහුල භාද්‍ර කුමාරයා සරසලා රජනිවසේ බුදුකාම සංගරුවන දන්වාඳා පිටත් වෙන වෙලාවේ මේ දරුවාට ධ්‍යානන් වහන්සේ හඳුන්වනු පිණිස ගාථා 9කින් නරසිංහ ගාථා වලින් දරුවාට බුදුරජාන් වහන්සේ ගැන හැඳින්වීමක් කරලා දායාදින් වාගෙන හිට පිටත් කර ඇරිය. මාලිගාවෙන් දැස්ස මේ කුඩා දරුවා වයස 7යි අවුරුදු දරුවාක් යන් වහන්සේ ඇඟිල්ල එල්ලුණා. සුඛාතේ සමන ඡායා කීතිය ස්වාමීන් වහන්සේ හිවන්නල්ල හරි සිසිලයි සැපයි. ස්වාමීන් වහන්සේ උපන් දවසේ සතරම නිධානයක් තිබුණා නේද? මගේ මෑණියන් වහන්සේ කිව්වා මම දැන් සක්විති රජේනාථාටික කලකින් මට ඒ ධනෙ ලබා දෙනු මැනව මට ඒ දායාද දෙනු මැනව කීකේ දායාදින් ලගෙන ගිය. බුදුරජාන් වහන්සේ වචනයක් කතා නොකර විහාරස්ථානයේ වැඩම කරවා සරියුත් මුගලන් දෙනමක බාර දුන්න මේ දරුවා පරිදි කරන්න. එදා තමයි සාමණේර පැවිද්ද බුදු සසුනේ ආරම්භ වුණේ. ඉසරණේ පිහිට වීමෙන් සාමණේර පැවිද්ද පිහිටුවා. ඊට කලින් අවුරුද්දක් පුරාම ඉසරණේ පිහිට වීමෙන් උපසම්පදා සීලය පිහිටන්නේ. රාහුල භාද්‍ර ස්වාමීන් වහන්සේගේ පැවිද්දෙන් පසු සරණාගමන උපසම්පදාව ප්‍රතික්ෂේප කරන ලැබුණ එදා පටන් සරණාගමන ප්‍රවෘජාව අනුදැන වදාළා. සයිදෝතන් පතම් මේ රාහුල කුඩා ස්වාමීන් වහන්සේට දාසර තුන්වෙනිදක් දැගින් සරුවඥන් වහන්සේ ගාථා හතකින් අනුශාසනා කළා. හැම වෙලාවෙම අනුශාසනා කරන. ඒ අනුශාසනාවන් මේ රාහුල ස්වාමීන් වහන්සේට ඔකුණු පාන් ගන්නවා මේ පුදුමාකාර සතුටක් ගෙන දෙනවා. හැමදාම වත් පිළිවෙත් පරස්සලා පන්සොටට වැඩම කරලා අබ් දෙක දෝවනය කරගෙන අතට වැලි දෝතක් අරගෙන ආහතර දානවා. මේ වැලි අත ගානේ මට බුදුරජාණන් වහන්සේගෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් ආවාද අනුශාසනා ලැබේවා ලැබේවා. ඒ තරම් උන්වහන්සේ ශික්ෂා සාමී ආවාද අක්ෂමයි සුවකයි. සමහර විට මේ කුඩා ස්වාමීන් වහන්සේට තරහ එනවද බලන්න භික්ෂුන් වහන්සේලා නොයෙක් පරීක්ෂණ කරනවා. එකක් අංගනයක් මැද්දෙන් මිදුලෙක් මැද්දෙන් වඩිනා පේනකොට කැලි කසල කොහො ඉදල් භාජන ආදී මිදුල තැන්තැන් වල දානවා නොතෙනෙන්නේ. දානා රැහෙන තෙක්මා නෙනකොට කියනවා කවුද මේ වරක් දෙකෙරුවේ, කවුද මේ මිදුල අපිරිසුදු කෙරුවේ, කවුද මේ ඉදල් කොහො වීසි කෙරුවේ. තාකෙනි කියනවා ඔතනින් අර රාහුල කොඩා නම ගියා. මේක ඇහෙනවා රාහුල ස්වාමීන් වහන්සේට. කිසියම් කතාවක් නැතුව කොහොම අස්බස් කරලා තන්පත් කරලා අර කතා කරපු ස්වාමීන් වහන්සේ ළඟ ඇවිල්ලා කා අදලා වදිනවා. මූණ බලන්නේ නැතුව වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ වරදක් වුණා නම් සමාව උඹ මැන්නේ කියලා වැඳලා යනවා. මේ සමහර භික්ෂුන්ට කඳුළු වැටෙනවා. මේ තරම් සුවිනීත ගුණයක් මේ කුඩා ස්වාමීන් වහන්සේගේ තියෙනව නේද කියලා. කවදාකවත් තරහාගන්නේ නැහැ. කවදාකවත් එනගේ හිතේ දාන්නේ නැහැ. බුදුමාකාර විසිනමත් සුවිනීත බුද්ධ සුත්‍රයන් වහන්සේලා. මේ මින් අතර බුදුරජාණන් වහන්සේ දිනක් අම්බලත්තික කුටියේ වැඩ ඉන්න වෙලාවක වැඩිය. හැම කුටියකම බුද්ධාසනයක් පනවලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව දැකලා පෙර ගමන් කළා. වැඩලා ආචාර කරන ආසනේ පනවලා වඩා හිඳියෝ. කුඩා කුටියේ ආසනයේ වාඩි වෙලාම සරුවක්යන් වහන්සේ සිරිපතු දෝණී කිරීම. සිරිපතු දෝණී කිරීම සඳහා පැන් බඳුනක් තිබුණා. මේ පැන් බඳුනින් කොටසක් වක් කරලා පෙන්වා සාවලේ දැක්කද මේ පැන් බඳුන ඉස්සලා කිරලා තිබෙලා බාගෙට දැන් අඩු වුණා. එහෙමයි. එහෙමයි ස්වාමීන්. සාවලේ වගේ තමයි දන දන බොරු කියවත් එහෙම සීලය අඩු වෙනවා. සීලය පිරියද. මානකම නැති වෙනවා. ඊළඟට මේ වතුරු ටික සියල්ල අහක දැම්මා. ඇසුවා රාහුලේ දැක්කද මේ වතුර ඉවට දැම්මේ. එහෙමයි ස්වාමීන්. රාහුලේ වාගේ තමයි දන දන බොරු කියවත් මහානකම ඉවට දැම්මා කියලා. මේක මුණින් අතට හැරෙව භාජනය. දැක්කද රාහුලේ මේ භාජනය මුණින් අතට තියෙ. එහෙමයි ස්වාමීන්. රාහුලේ දන දන බොරු කියවත් එහෙම මේ මුණින් අතට හැරෙව භාජනය වාගේ තමන්ගේ මහානකම සීලයේ යටි කුරු වෙනවා. ඊළඟ උඩු කොල්ලේ කෙල්ල පෙන්නුවා. බලන්න රාහුලේ මේක දැන් වතුර බුන්දුවක් නෑනේ. එහෙමයි ස්වාමීන්. රාහුල ඒ වගේ දන දන බොරු කිව්වොත් මහානකමේ බිඳුවක්වත් ඉතිරි වෙන්නේ නැහැ. මේ දෙයට ඉතා සරල උපමා උදාහරණ දෘශ්‍ය වශයෙන් පෙන්නලා ආවාද කරයි. අන්තිමට කායලා මනෝ ద్వාරත්‍රයේ සංවර කර ගැනීම උපදෙස් නමයක් දුන්නා. එතෙන් එහෙමයි. කයින් වැඩක් කරන්න තියෙනවා නම් කල්ලාතු හිතන්න මම මේ වැඩක් කරනවා පිළක්ද පළක්ද. මටත් අනුන්දා පිට පිනිස දහිත පිනිසද. පවක් නම් කරන්නේ නෙමෙයි. පිනක් නම් කරන්නේ. වැඩක් කරමින් සිටියේ වෙනවා නම් මේ කරන වැඩේ පිනක්ද තලක්ද. මටත් අනුන්දා පිට සෝ පිනිස කරුදෙනවද නැද්ද. වැරද්දක් නම් ආම නවත්තන්න. යහපත් පුණ්‍ය ක්‍රියාවක් නම් කරන්න. කයින් ක්‍රියාවක් කළ අවසානයේ හිතන්න මම මේ වැඩක් කළා පිනක් වුණාද පවක් වුණාද. මටත් අනුන්දා පිට සෝ පිනිස පැවතුණාද නැද්ද. ඒ කරපු ක්‍රියාව වැරද්දක් නම් පවක් නම් වහාම වැඩිහිටියෙක් ළඟට ගිහින් වැඳලා කියන්නේ මං අතින් මගේ අනවධානයේ මගේ නොදන්න කමින් සමාසමින් වැරද්දක් වුණා මම මේක පස්සේ වර්ධ කරන්නේ නැහැ කියලා සමාව අරගෙන ආයක සංවදේ පිහිටන. තමන් කරන ලද්දේ පින්කමක් නම් තමන්ට අනුන්දා හිතසුව පවත්නා යහපත් දෙයක් නම් සාදු සාදු මගේ දෑතින් මගේ කයින් මම ඔයගේ පාරමිතා කුසලයක් කරගත්තා කියලා සතුටු වෙනවා. ඕනාගේ වචන කියන් දිස්සෙරෙලා වචන කියන වෙලාවේ වචන කියලා අවසානයේ තුන් අවස්ථාම හිතන්න. යමක් හිතන් දිස්සෙර වෙලා හිතමින් ඉන්න වෙලාවේ හිතලා අවසානයේ හිතන්න. එහෙම දොර තුන යන නවාකාරයකින් මනසකාරය කරන ඇති ප්‍රතිවේක්ෂා කරන ඇති උපදේශ වශයෙන් දුන්නා. ওই විදිහට අම්බලත්තික රාහුල වාද සූත්‍රයෙන්ද බොහෝම පැහැදිලි උපදේශය රාහුල ස්වාමීන් වහන්සේ ලැබලා තිබුණා. දැන් දාසින් දාස පෙරපස සදක් වාගේ ගුණයෙන් නුවණින් රූපයෙන් යසින් මේ උත්තරයන් වහන්සේ වැඩෙනවා. දැන් වාස 16 ගින් 1000ක් ජේතවනාරාමයේ සිට බුදුරජාණන් වහන්සේ සමග පිරිසුදා වඩිනවා. වාස 16යි. මේ වෙලාවේදී රාහුල ස්වාමීන් වහන්සේගේ කර්මස්ථානය අමතක වුණා. තමන්ගේ පතුල දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපතුලත් එක හා සමානයි. දේහය දිහා බැලුවම බුදුරජාණන් වහන්සේගේ සිය දේහය වගේමයි ලස්සනයි පාටයි. හැම අවයවයක්ම බුදුරජාණන් වහන්සේගේ එක්කම අනුරූපයි. දෙතිස් මහපුරුෂ ලක්ෂණම තියෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ හේතුණා බුදුරජාණන් වහන්සේ වගේමනේ මමක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිතින් සිත දැකලා හැරුණා. රාහුලගේ මෙසේ නොසිත මේ රූපය නේතම් මම මේ ස්වාමස්මි නෙමෙයි සුවත්තා කියලා මෙන්න කරා. රූපස්කන්ධය මගේ නෙමෙයි. රූපස්කන්ධය මමත් නෙමෙයි. රූපස්කන්ධය මගේ ආත්මයක් නෙමෙයි හිතන්නේ. ඒතෝර රාහුල ස්වාමීන් වහන්සේ ලකූම සංවේගයක් ඇති වුණා. මගේ හිත බුදුරජාණන් වහන්සේ දැක්කනේ. නමුත් මේ රාහුල ස්වාමීන් වහන්සේ කවදාකවත් හිතෙන්නේ නැහැ. කවදාකවත් මතු වෙන්නේ නැහැ. එකවරක පිළිලිච්ච නෙළුම් මලක් වාගේ සතුටු මුහුණෙන් ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. වේදනාවක් සංඥාවක් සංස්කාර විඥාන කියන ඒවත් නේකම්මන නේසෝහමස්ම නෙමේසෝක්කා මෙහි කළ සුදුසුද ස්වාමී. එසේය ස්වාමී ඒ පංචස්කන්ධය මෙනෙහි කරන්නේ. එකක් එකක් ගානේ මෙනෙහි කරන්නේ. සාදු සාදු ස්වාමීනි මට අවසරයි මේ පාත්‍රයයි සිවුරයි ගන්නාසේක් නම් මම ගහකුණට ගිහින් ටිකක් භාවනා කරන්න කියලා. අනේ පාත්‍රයයි සිවුරයි බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. රාහුල ස්වාමීන් වහන්සේ ගහකුණ වාඩි වුණා. දැන් හිතාගත්ත අද නම් දාන වළඳන්නේත් නැහැ. මගේ හිතේ ඇතේ තිනේ අකුසල විතර්කය අභිභාවනය කළා මිසක් මම නැගිටින්නේ නැහැ. භාවනාව තේදුනා. ඉතින් සියල්ලන් දෙපස්සෙන් ඉන්නේ සරියුත් මහ රහතන් වහන්සේ වඩිනවා. සරියුත් මහ රහතන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ඇහෙන උපදේශයක් දුන්න රාහුලයේ ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩන්න. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ දානෙවෙත් නැහැ. චරිත් මහ රහතන් වහන්සේ දන් දෙකක් හිමිවෙත් නැහැ. වෙන කෙනෙක් හිමිවෙත් නැහැ. කවුරු පිටියෙත් නැහැ. අනේ මේ ස්වාමීන් වහන්සේ දා කිසිම ආහාරයක් නැතුව ගාමුල වාඩි නැති හැන්ද වෙන එක. හැන්දෑවේ බුදුරජාන් වහන්සේ පන් පහස් වෙලා වාඩි වෙන වෙලාව සලකාගෙන වැඩිය ගන්දු සිටියේ. එතකොටම චරිත් මහ රහතන් වහන්සේත් වැඩිය. රාහුල ස්වාමීන් වහන්සේ සරුවඥාන් වහන්සේට වැඳලා විස්තර හැව ස්වාමීන් ආනාපාන සතියේ සවිස්තරව වැඩම ඇතිමත් අවසර ලැබේවා. ඒ වෙලාවේ සරුවඥාන් වහන්සේ ඒක පාඨ ආනාපාන සතියේ විස්තර නොකර මහා රාහුල වාද සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරලා කර්මස්ථාන හතක් උගන්වනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, අසුභ සංඥාව, අනිත්‍ය සංඥාව කියන මේ හයම ප්‍රකාශ කරලා ආනාපාන සතිය දේශනා කරනවා. මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට කර්මස්ථාන හතම අවශ්‍යයි. කර්මස්ථාන හතම අවශ්‍යයි මූල කර්මස්ථාන ආනාපාන සතියයි. ඊට පරිවාර වශයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා හතරත් පටික්කුල මනසකාරයත් අනිත්‍ය සංඥාවක් වඩන්න නියම කළා. දැන් අපේ මේ සිල්පිරිසත් භාවනා කරනකොට පුරු කුරුතියක් කරනවානේ අන්නේ වාගේ. ඒ භාවනාවේ වඩන ආනාපාන සතියට හැරෙන්න. දැන් ඉතින් රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ හොඳ නිරෝගී හොඳ වාසනාවන්ත කාල පරිච්ඡේදයෙන් වාස 16 පිළිලානේ අන්දවනේ ක්‍රියාදී භාවනා කරන්නේ. ජේතවනාරාමයෙන් යොදුනක් දුරයි. අන්දවනේ ක්‍රී භාවනා කරන එක්තරා දිනක සරුවඥන් වහන්සේගේ බුදු ඇසට දෙනී ගියා අසංකේය අප්‍රමේය දෙවියන් රක්ෂණ සමඟ රාහුල ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ දැන් ඉන්ද්‍රිය ධාමයන් මූකුරවාගෙන් තේනවා කියලා සරුවක් මේ බුදු ඇටට දෙන්නේ කියන. එම ධාම වර්ජන කරනවා. ඒ කියන්නේ පුත්‍ර ස්නේහේ නෙමෙයි මෙතන බලපෑස්සුවේ. සරුවඥන් වහන්සේට පෙර ಜಾති ಜಾතින් හිදී මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ උපකාර වී සිටිනවා. තමන් වහන්සේට උපකාර වී සිටින නිසා ඒක අනිත්‍යගත ආදර්ශයේ විනිස තමයි මේ විශේෂ මෛත්‍රියක් මේ උත්මයන් වහන්සේට යොමු වී තිබුණේ. හැමදාම වර්ජනා කරන කොහොමද? රාහුල නම හොඳින් භාවනා කරනවාද අප්‍රමාදව ප්‍රතිපත්ති පුරනවාද හැමදාම ආර්ජනා කරනවා. එක දවසක් ආර්ජනා කරනකොට තේනේ කියා දැන් විමුක්ති පරිපාතනීය ධර්ම මොහොකුරවා ගින් කියලා. විමුක්ති කියන්නේ නිවනනේ. නිවනට උපකාර වෙන නිවන ප්‍රතිලාභ කරගන්න සුදුසු විදිහට ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොජ්ජංග මාර්ගාංග ධර්මයන් මොහොකුරවා ගින් කියන බව බුදු ඇතට තේරුණා. ඒ කියන්නේ ධ්‍යානයක් වඩන්නේ විදර්ශනාවක් වඩන්න අපට අවශ්‍ය වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ. සද්දේන්ද්‍රිය, ගිරීන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, සමාධිඉන්ද්‍රිය, සංඉන්ද්‍රිය. මේවා මුහුකුරුවා ගැනීම සඳහා ධර්මතා 15ක් අවශ්‍ය වෙනවා. සද්දා ඉන්ද්‍රියෙට 3යි, ගිරීන්ද්‍රියටත් 3යි, සතිඉන්ද්‍රියෙට, සමාධිඉන්ද්‍රියෙට, සංඉන්ද්‍රියෙටත් 3 බැගින්. සද්දා ඉන්ද්‍රිය මුහුකුරුවා ගැනීම සඳහා කර්ම 3 මේවයි. රූප ලෝක පුද්ගල පරිවර්ජනතා සීද්ධ පුද්ගල සේවනතා ප්‍රසාදනයේ සුත්තන්ත පච්චවෙක්කනතා ගැන කරුණුතුන් අනුගමනය කළ යුතු තියෙනවා. රූප පුද්ගලෝ කියන්නේ අස්වාගේ පිටේ තියෙන දූවිලි වාගේ, ඔතුවාගේ පිටේ තියෙන දූවිලි වාගේ කිසියම් මුරුභාවයක් නැහැ. ඔතුවාට දාඩිය දාන්නේ නැහැනේ. ඔතුවාගේ පිටේ තියෙන දූවිලි බොහොම කර්කසයි, කිසියම් මුරුදු බවක් නැහැ. ඒ වගේ යම් කිසි කෙනෙකුගේ හිතේ කුමරුවන් ගැන කිසිම පැහැදීමක් නැහැ. බොහොම කර්කසයි. කිසිම ගෞරවයක් නැහැ. අන්නේ මාගේ ගෞරවයක් නැති කුමරුවන්ගේ ගුණ පිළිගැනීමක් නැති විචිකිච්ඡා බරුල වූ දෙගිලියාවේ ජීවත් වෙන උජලයන්ගේ ආශ්‍රයෙන් ඈත් වීම. එයාටන් අනුගමනය කිරීමෙන් වැළකීම. ඒකෙන් සද්ධා ඉන්ද්‍රිය වැඩි වෙනවා. ත්‍රිවිධ පුද්ගල සේවනතා කියන්නේ සත්නාත්‍රයේ පිළිබඳ හදවතින්ම මුරුදුභාවයෙන් පිළිගැනීමේ විස්සයි. කොයි වෙලාවකවත් තුනුරුවන්ගෙන් පිට දෙයක් සමාද නැහැ. හැම වෙලාවෙම රත්නාත්‍රයේ කෙරෙහි භක්ති ප්‍රණාමයෙන් දාසේ කටයුතු ආරම්භ කරනවා පරක්කොට. තාමත්ම සද්ධා සම්පන්න වූ එවැනි කල්යාණ මිත්‍රයන් දැකීම, ඇසීම, ආශ්‍රය කිරීම, කතා කිරීම, අනුගමනය කිරීම නිසා සද්ධා ඉන්ද්‍රිය අභිවෘද්ධියට පත් වෙනවා. අනිකානි තම ප්‍රසාදනීය සුත්තන්ත පච්චවේකෙනසා. ඒ කියන්නේ හිතේ ශ්‍රද්ධාව වැඩෙන, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන බුදුබණ පද නිතර ඇසීම. බුදුබණ ඇසීමේදී සමාගයේ සිතේ නූපන්න ශ්‍රද්ධාව ඇති වෙන, උපන්න ශ්‍රද්ධාව වැඩෙන. විශේෂයෙන්ම ප්‍රසාදනීය සූත්‍රාන්ත කීවේ සම්ප්‍රසාදනීය සූත්‍රාන්ත දේශ සිංහනාද සූත්‍රාන්ත දේශනාව මහා නිද්දේශ පාළියේ එවැගේම පරිසම්බිදා මග්ග පාළියේ වැනි ග්‍රන්ථවල දැක්වෙන බුදුගුණ වෙස්සාන්තර ජාතක දේශනාව ආදී මහා උම්මග්ග ජාතක දේශනාව ආදී ප්‍රසාදී උපදවන බලවත් ගෞරවයේ උපදවන ධර්ම දේශනාවන් සරන් දීම නිසාද සද්ධා ඉන්ද්‍රියේ අභිවෘද්ධියට නුකුරා යාමට පත් වෙනවා. විරියන්ද්‍රය ජීවනුවට ප්‍රයෝග කර්ම තුනක් අවශ්‍ය වෙනවා. කුසේත පුද්ගල පරිවර්ජනතා, ආරද්ධ විරිය පුද්ගල සේවනතා, සම්මාප්‍රදාන පච්චවෙකනතා කියේ. ඒ කියන්නේ සීල රැකීමට අලසකම් දක්වන, බණ භාවනා කිරීමට අලස වෙන, බුද්ධ වන්දනාවට අලස වෙන, කීර්ති දේශනා කරගන්න අලස වෙන, වත් පිළිවෙත් කරන්න අලස වෙන, වැඩි හිටියන්ගේ ගෞරව නොකරන, නිතරම අලසකමින් ගත කරන හීන වීර්ය ඇති පුජ්‍යලයන්ගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. ආරද්ධ විරියේ පුද්ගල සේවනතා කියන්නේ කොච්චර දුෂ්කරතා තිබුණත් මේ වැස්සේ, මේ පින්නේ, මේ සීතලේ, මේ උෂ්ණේ, මේ රාත්‍රියේ මේ අලුයම වෙලාව නීමයක් නෑ. තමන්ද නීමිත ආගමික වත් පිළිවෙතල බොහෝම වීර්යෙන් යෙදෙන. ඒ කියන්නේ කොයි වෙලාවකවත් අලස වෙන්නේ නැහැ. කරන්න තියෙන වැඩේ බලවත් ගෞරවයෙන් වගේම උත්සාහයෙන් ඉයෙදෙන. භාවනා කරන්න තියෙනවා නම් මොන බාධකයක් තිබුණත් ගණන් ගන්න නැතුව ඉයෙදෙන. ඒ වගේම සිල් රැකෙන්න, බණ භාවනා කරන්න, දම් පින්කම් කරන්න, වත් පිළිවෙත් කරන්න කොයි වෙලාවකවත් පසුබට වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය ගැනවත් බලන්න නැතුව වීර්යවන්තව ඉයෙදෙන. අන්නේ වාගේ කල්යාණ මිත්‍ර උත්සාහවන්තයන් ආශ්‍රය කිරීම, දැකීම, ඇසීම, කතා කිරීම, අනුගමනය කිරීම නිසා වීර්ය ඉන්ද්‍රිය අභිවෘද්ධියට පත් වෙනවා. අනිත් කාණිය තමයි සම්මාප්‍රදාන පත්‍යවේකනතා. නූපන් අකුසල් නූපත වීමේ වටිනාකම, වීර්ය කිරීමේ වටිනාකම, උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීර්ය වටිනාකම, නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්ය සඳහා ගන්නා වටිනාකම, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා වීර්ය කිරීමේ වටිනාකම, මේ කාරණා හතර පිළිබඳව නැවත නැවත ආර්ජනා කරනකොට අර සමාගී සිතේ වීර්ය ඉන්ද්‍රිය වැඩි දියුණු වෙනවා, දිරිමත් වෙනවා. මේ කාරණා තුنين විරි ඉන්ද්‍රිය මුහු කුරා යනවා. සති ඉන්ද්‍රිය මුහු කුරා යාමට කරුණු තුනක් හේතු වෙනවා. මුත්ත සති පුද්ගල පරිවර්ජනතා, උපාසිත සති පුද්ගල සේවනතා, සතිපට්ඨාන පච්චවිකනතා. ඒ කියන්නේ සිහි මුලාවෙන් කටයුතු කරන, බුදුන් වඳින්න වෙලා අමතක කරනවා, පිරිත්‍යා ගන්න වෙලා අමතක කරනවා, ප්‍රතිවේක්ෂා වෙලා අමතක කරනවා, ප්‍රතිනිවේශ වෙලා අමතක කරනවා, බණ භාවනා කරන වෙලාවල් අමතක කරන, කොයි වෙලාවකවත් කල්පනාවෙන් තොරවයි කටයුතු කරන්නේ. කිසි තැනකදී සිහියෙන් යුක්තව කටයුතු කිරීමක් නැහැ. එවැනි නුවණින් තොරව සිහියෙන් තොරව හැසිරෙන පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් වැළකීම අවශ්‍යයි. සෑම කටයුත්තක්ම සතු මන්ත්‍රව සිද්ධ කරන එළඹ සිටි සති සම්පජාන්‍ය ඇති සිහියෙන් වාඩි වෙන, සිහියෙන් නැගිටින, සිහියෙන් කතා කරන, සිහියෙන් අඳින පළඳින, සිහියෙන් වතාවත් කරන, සිහියෙන් ගාන්තික වළඳන, සිහියෙන් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් දැකීම, ඇසීම, ආශ්‍රය කිරීම, අනුගමනය කිරීම මේ සති ඉන්ද්‍රිය වැඩිවීමට හේතුවක්. අනිත් සතිපට්ඨාන පච්චවෙක්කනතා, ඒ කියන්නේ සතිපට්ඨාන භාවනා වැඩෙන හැටියට ඒ ගැන ආවර්ජන කිරීම. මේ කාරණා තුنين සති ඉන්ද්‍රිය අධිමාත්‍ර වෙනවා, දිනු වෙනවා. අනුකාණීය තමයි සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය වඩන්නත් වැඩෙන්නත් කරුණු තුනක් හේතු වෙනවා. අසමාහිත පුද්ගල පරිවර්ජනතා, සමාහිත පුද්ගල සේවනතා, ඥාන විමුක්ති පච්චවෙක්කනතා. ඒ කියන්නේ සමාධි භාවනාවක් නොවැඩෙන, කොයි වෙලාවක සමත භාවනාවක් කරලා නැති, සමාධියෙන් පොරව කටයුතු කරන, විසිරුණු සිත් ඇති, විසිරුණු වචන ඇති, විසිරුණු ක්‍රියාකලාප ඇති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් දැකීමෙන්, කතා කිරීමෙන්, අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. සමාහිත පුද්ගල සේවනතා කිව්වේ සෑම කටයුත්තක්ම කතා කරන්නේ සමාධියෙන්, හිතන්නේ සමාධියෙන්, ගමන් කරන්නේ සමාධියෙන්, වාඩි වෙන්නේ සමාධියෙන්, ආහාර ගන්නේ සමාධියෙන්, වත් පිළිවෙත් කරන්නේ සමාධියෙන්, එවාගෙම තමන් සාකච්ඡා කරන නම් කරන්නේ සමාධිය ගැන සාකච්ඡාවක්. ඒ වාගේ නිතරම එළඹ සිටි සමාධිමන්ත කල්යාණ මිත්‍රයන් දැකීමෙන්, ඇසීමෙන්, ආශ්‍රය කිරීමෙන්, කතා කිරීමෙන්, අනුගමනය කිරීමෙන් සමාධි ඉන්ද්‍රිය අධිකතර බවටපත් වෙනවා, වැඩෙනවා. අනික් කාණේ තමයි ධ්‍යාන විමුක්ති පච්චවේකනතා. මේ සමත භාවනාවෙන් ලැබෙන උපචාර සමාධි, අර්පණා සමාධි, රූපඥාන, අරූපඥාන, අපමඤ්ඤා ධ්‍යාන, එවාගෙම විමුක්ත අභිභායතන මේවා ගැන මේවා වැඩෙන ඇති. ඒවෙන් ලැබෙන ධ්‍යාන නිමිති, ඒවා ධ්‍යාන අංග, ඒවා පිරිහෙන ඇති, ඒවා වර්ධනය වෙන ඇති, ඒවා අභිවෘද්ධියට පත් වෙන ඇති. ඒ ලැබෙන ආනිසංසය මේවා ගැන නිතර නිතර කල්පනා කිරීමෙන් සමාධි ඉන්ද්‍රිය අභිවෘද්ධියට පත් වෙනවා. අනික ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්නත් කරුණු තුනක් ඕන වෙනවා. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානචර්යා පච්චවෙක්කනතා. ඒ කියන්නේ නාම රූප ගැන නොදන්න, ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන, ඉන්ද්‍රිය ගැන, පටිච්චසමුප්පාද ගැන, චතුස්සත්ති ගැන, සූවිසි ප්‍රත්‍ය ගැන, මේවා ගැන කිසිම හැඟීමක් නැති, දැනීමක් නැති, වැටහීමක් නැති, හිතීමක් නැති, යෙදීමක් නැති, අසන්නේ නැති, සාකච්ඡා කරන්නේ නැති, මෙලොව පල්ලව ගැන හැඟීමක් නැති, කුසල් ලකුසල් ගැන හැඟීමක් නැති, කර්ම විපාක ගැන හැඟීමක් නැති, හේතුඵල ගැන හැඟීමක් නැති, මේ වාගේ කිසිම ධර්මයේ ගැන ආબોධයක් නැති අන්ධ කෘතුජන, බාල කෘතුජන පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ගලපී සිටී. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා කියන්නේ නාම රූපයන් ගැන මනවින් දන්නවා, පංචස්කන්ධය ගැන මනවින් දන්නවා, ආයතන 12 ගැන, ධාතු 18 ගැන, ඉන්ද්‍රිය 20 ගැන, පටිච්චසමුප්පාදාංග 12 ගැන, චතුරාර්ය සත්‍ය ගැන, සූවිසි ප්‍රත්‍ය ගැන, මේවා ගැන ගැඹුරට දැනුම හදාගෙන තියෙනවා. ඒ වගේම කර්ම කර්ම විපාක ගැන, හේතු හේතුඵල ගැන, මෙලොව පරලොව ගැන, කුසල් ලකුසල් ගැන, මේ සෑම දෙයක් ගැනම යථා භූතත්වයෙන් මනමින් ආબોධ කරගෙන ඉන්නේ. කතා කරන්නේ ගැඹුරු ධර්මයි. අහන්නේ සාකච්ඡා කරන්නේ ගැඹුරු ධර්මයේ. පිටන්නේ ගැඹුරු ධර්මයේ. මේ වාගේ ගැඹීර වූ තවතුන් ඇති, එවාගෙන් වජිරූපම ප්‍රඥා ඇති, උසාග්‍ර බුද්ධිමත් ඇති උත්තම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් දැකීමෙන්, ඇසීමෙන්, ආශ්‍රය කිරීමෙන්, සාකච්ඡා කිරීමෙන්, අනුගමනය කිරීමෙන් තමාගේ සංසානයේ ප්‍රඥා ඉන්ද්‍රිය අභිවෘද්ධියට පත් වෙනවා. අනිත්‍යානේ ගම්භීර ඥානචාරියා පච්චවේකෙනතා කියන්නේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරපිරු පාරමී පිරු බෝධිසත්ව චරිත කියලා. විදුර පණ්ඩිත ජාතකේ, ආදාසමත පණ්ඩිත ජාතකේ, සේනක පණ්ඩිත ජාතකයේ, එවාගේ මහා උම්මග්ග ජාතකයේ වැනි ප්‍රඥාවෙන්ම පාරමී පිරු ආභවගෙන ඇසීමෙන් කියවීමෙන් මෙනෙහි කිරීමෙන්ද ලෝකුරා බුදුබාට පත් වෙලා ඒ පුජ්‍යලයන් දමනය කනු සඳහා දේශනා කළ විශේෂ දේශනාවන් තිනවා. ඒවා ආවර්ජනා කිරීම. එවාගේම සත්‍යක දමනය, ආලවක දමනය, සූතිරෝම කරරවම දමනය, සෝන දන්න කෝටු කෝමේ කූට දන්ඩ බ්‍රාහ්මණ දමනය, පොක්කර සාති බ්‍රාහ්මණ දමනය වැනි ඒ පුද්ගලයන් දමනය කිරීම සඳහා ගන්නා ලද දේශනා විලාස. එසේම සරුවඥන් වහන්සේ සර්වඥතාඥානයේ පිහිටා දේශනා කළ පරමාර්ථ ධර්මයන් ගැන නිතර නිතර ආවර්ජනා කිරීමෙන්, සාකච්ඡා කිරීමෙන්, කරුණු විමසීමෙන් තමාගේ සන්තානයේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. මෙන්න මේ කියන කරුණු 15කින් විමුක්ති පරිපාටනීය ධර්ම අභිවෘද්ධියට පත් වූ බව සර්වඥන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා. එනේ ගියෙන් එදාස්සේ සරසෙනකොට අන්දරණයේ වැඩම කරවා වදාලා ජේතවනාරාම අභියසින්න දෙවිදේවතාවන්ගේ පටන් දසදහසක් සත්වලින් දෙවියෝ එක්රොක් වෙන්න පටන් ගත්ත අන්දවනේ. එදා රාහුල භාද්‍ර ස්වාමීන් වහන්සේ ගහක් මුල වැඩේ ඉඳලා සරුවඥන් වහන්සේ පිළිගෙන ආසන පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම්. අහස පුරාම එක ඉඩකටු මලක් තරම් තැන 70, 70, 80, 90 තරම් දෙවියෝ බ්‍රහ්මයෝ සූංආබ්බා මරාගෙන මේ ධර්ම ශ්‍රවණය සූදානම් වුණා. හේතුව පාලිත නාගරාජ කාලේ මේ රාහුල භාද්‍ර ස්වාමීන් වහන්සේක එකට නිවන් දකින්නේ අසංකේය අප්‍රමේය පිරිසක් එකට නිවන් දකින්න ප්‍රාර්ථනා කරන පින් පුරාගෙන මිත් තිබුණා. ඒ අය තමයි මේ එක්රොක් වුණේ. එදා සරුවඥන් වහන්සේ මෙම රාහුල ස්වාමීන් වහන්සේ අමතා දේශනා කළ සූත්‍ර පාඨයේ තමයි මේ කියවුනේ. දේශනාව බොහොම කෙටි. නමුත් ඒකේ විස්තර විවරණ අහුලන කොට විශාල විදර්ශනා භාවනා මාර්ගයක් බාටපත් වෙනවා. එයින් අපි වේලා සමනින් ඒ කොටස් ටික පැහැදිලි කර ගැනීමට බලමු. තංකින් මඤ්ඤසි රාහුල. චක්කු නිච්ඡං වා අනිච්ඡං වාති. ඔය විදිහට මාත්‍රිකා කළ සූත්‍ර පාඨයෙන් ඇසුවා. රාහුලගේ චක්සුව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. රාහුලේ යමක් නිත්‍ය නම් අනිත්‍ය නම් ඒක සපක්ද දුක්ක්ද? දුකයි ස්වාමී. රාහුලේ යමක් අනිත්‍ය නම් දුක්ක නම් ඒ මමයේ මගේ ආත්මයයි සිටීම සුදුසුද? නැත ස්වාමී. ඔයවාගේ එකක් එකක් ගානේ රූපය, චක්කු විඤ්ඤාණේ, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා කියන කොටස් පහක්ම හේලියට ප්‍රශ්න කරමින් පහදා දුන්නා. රූපය කියන්නේ චක්කු ප්‍රසාදයට අරමුණු වෙන වර්ණ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. යමක් අනිත්‍ය නම් සපක්ද දුක්ක්ද? දුකයි ස්වාමී. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මමය, මගේය, මගේ ආත්මයයි ගත යුතුද? නැත ස්වාමී. රාහුලයේ චක්කු විඤ්ඤාණය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. රාහුලයේ යමක් අනිත්‍ය නම් දුක්ක්ද සපක්ද? දුක්ක් ස්වාමී. රාහුලයේ යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේය, මගේ මමය, මගේ ආත්මයයි ගත යුතුද? නැත ස්වාමී. රාහුලයේ චක්කු සම්පස්සය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. රාහුල යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි ස්වාමී. රාහුල යමක් අනිත්‍ය නම් දුක නම් එය මගේය, මමය, මගේ ආත්මයයි ගත යුතුද? නැත ස්වාමී. රාහුලගේ මේ චක්සු ප්‍රසාද, චක්සු විඥාන, රූපය මේවා නිසා ඇතිවෙන සැප හෝ දුක් හෝ මඳා වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. රාහුල යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි ස්වාමී. රාහුල යමක් අනිත්‍ය නම් දුක නම් ඒ මගේය, මමය, මගේ ආත්මය ගත යුතුද? නැත ස්වාමී. දැන් මෙතන කරුණු පහක් ප්‍රශ්නෝත්තර වශයෙන් විසඳුණා. එතන චක්කෝ කියන්නේ මොනවද? වර්ණ රූපී කියන්නේ කුමක්ද? චක්කු විඥානයේ කුමක්ද? චක්කු සංපස්සේ කියන්නේ කුමක්ද? චක්කු සංපස්සජා වේදනා කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. භාවනා කරන යෝගාවචරයෙකුට මේවා අවශ්‍ය වේවා. චක්කු කියන්නේ වර්ණ රූපයේ අරමුණු වන ප්‍රසාදයක්. මේ ප්‍රසාදය නිකන් දෙවි කෙනෙක් දුන්නා නෙමෙයි. දෙමෝපියන්ගේ වරමින් ලැබුණක් නෙමෙයි. දක්ඛාමතා නිදාන කම්මජ භූත ප්‍රදස්ථාන චක්කු. කම්මජ භූත ප්‍රසාද ලක්ෂණ චක්කු. ඒ කියන්නේ పూర్ව જાතියෙහි යමක් දැකීමේ කැමැත්ත නිදාන් කොට ඇති කුසල් කළ තිබුණා. යමක් දැකීමේ කැමැත්ත අපේ තුමු බුදුරජාණන් වහන්සේ දකින්න, සිල්ලු තුන් දකින්න, ගුණෝ තුන් දකින්න, පූජනීය වස්තු දකින්න කැමැත්ත තිබුණා. ඒ කැමැත්තෙන් කළා කුසල්. ඒ කුසල බලයෙන් පහළ වෙච්ච කර්මජ රූපයක් තමයි, කර්මජ රූපයක ප්‍රසාදයක් තමයි චක්සු ප්‍රසාදය කියන්නේ. මේ චක්සු ප්‍රසාදය කියන්නේ චක්සු ගෝලයේ තුල කුලම් පිටු කුලම් මේ පෙන්දලන් සතක පැතිරියගේ කලකලක් වාගේ සිරිපටල හතක පැතිරී පවතිනවා සියුම් උපයක්. කැඩපතක උපයක් වාගේ ඉදිරියෙන් තියෙන දේ වර්ණේ ඡායා ගැටෙන උපයක් තියෙන කළු ඉංග්‍රියා මැද්දේ. එය මුන් පියල්ලක් තරම් කුඩයි. ආත්මනක තියෙන උකුණු හිසක් තරම් කුඩයි කියලා. හිමාල වනාන්තරයේ පෙදෙසේ ඉන්නවා ඉතාම සිනිඳු රෝම ඇති මුව වර්ගයක්. ඒ මුවන්ගේ රෝමයකට පිරිසිදු තලතලක් කොට ඔබලා ගසා දැම්මත් හත්වරක් යම්බඳු වර්ණයක්ද ඒ තරම් ප්‍රසන්නයි කියනවා මේ චක්ෂු ප්‍රසාදය. බොහොම ප්‍රසන්නයි. ඒ මේ චක්ෂු ප්‍රසාදය තනිකර පවතිනවා නෙමෙයි. කර්මජ, චිත්තජ, උද්ජ, ආහාරජ චක්ෂු සමුත්ථානක රූප රාශියකින් සම්පින්දනය වෙලායේ චක්ෂු ප්‍රසාදය පෝෂණය වී තිබෙන්නේ. ඒ චක්ෂු වස්තුවේ තියෙනවා රූප වර්ග, රූප කොටස් වශයෙන් 54, කලාප වශයෙන් තියෙනවා 6. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසක මිති තුනකුයි, චිත්තජ, උතුජ, ආහාරජ, සුද්ධාසන මිති තුනකුයි, කලාප වශයෙන් 6ක් තියෙනවා. එයින් චක්කු දසක කිව්වේ